මඟද කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රමය පිළිබඳව. ලංකා ආණ්ඩු ක්‍රමය පිළිබඳව. එතින්දී ලංකා ආණ්ඩු ක්‍රමයෙන් උසස් පෙළ විභාගෙට අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් හැදෙන මාතෘකාවක් තමයි අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න තෝරගත්තේ. ඒ තමයි දරුවනේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අද ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තමයි අපි වැඩිදුර සාකච්ඡා කරන්නේ. මතක තියාගන්න දරුවනේ, ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විකාශනයේ එක්තරා සංධිස්ථානයක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. විශේෂයෙන් යටත් විජිත පරිවර්තනය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලෙස ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට හඳුන්වන්නට පුළුවනි. විශේෂයෙන්ම යටත් විජිත පරිවර්තන කෙරෙහි ඍජුව බලපාපු ප්‍රධානතම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ විතරක් නෙවෙයි දරුවනි, මතක තියාගන්න පහුගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍රය අරගෙන බලන්න. ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අනිවාර්ය ප්‍රශ්නයක් හැදිලා තියෙනවා. ඒ නිසා දරුවනේ අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම විභාගෙට එන මාතෘකා මොනවද. ආන්ගේ මාතෘකාවලට අපි වැඩි බරක් තියන්න ඕනේ දරුවනේ. ඉතින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ හැම අවුරුද්දකම වගේ ව්‍යූහගත රචනා ප්‍රශ්නයක්, බහුවර්ණ ප්‍රශ්නයක්, කෙටි ප්‍රශ්නයක්, යොමු වෙන මාතෘකාවක්. ඒ තරම්ම වැදගත් මාතෘකාවක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. ඉතින් අපි අද ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉතා පුළුල් ලෙස සාකච්ඡා කරමු අපිට ලබා දී ඇති කාලය තුළ. ඉතින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දරුවනේ, ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම අර මුලින් කිව්වා වගේ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විකාශනයේ එක්තරා සංධිස්ථානයක්. ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විකාශනයේ එක්තරා සංධිස්ථානයක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මොකද දන්නවද දරුවනි, ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වදේශික නියෝජිතයන්ට, මන්ත්‍රීවරුන්ට වැඩි බලතල සහ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දුන්නා. එතකොට මේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමය කියන්නේ දරුවනේ ස්වදේශික මන්ත්‍රීවරුන්ට වැඩි බලතල සහ වගකීම් පැවරුණු ආණ්ඩු ක්‍රමයක් තමයි ඩොනමෝර් කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැනින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල් වලදී ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ බොහෝම අවම මට්ටමින්. ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ බොහෝම අවම මට්ටමින්. නමුත් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙනවා. ඒකයි දරුවනේ ඩොනමෝර් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ. ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබෙනවා. එනිසා ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට සුවිශේෂී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සලකනවා. විශේෂයෙන් සමහර දේශපාලන විචාරකයෝ පෙන්නලා දෙනවා දරුවනේ, ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව හොඳ පුහුණුවක් ලැබිච්ච අභ්‍යාස විද්‍යාලයක් කියලා. ඇත්ත කතන්දරේ. මොකද ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව හොඳ පුහුණුවක් ලැබුණා. හොඳ අත්දැකීම් සම්භාරයක් ලැබුණා ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්. ඒ අත්දැකීම්, ඒ පුහුණුව ගොඩාක් බලපෑවා දරුවනේ ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේදී. එහෙමනම් ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනයේ සන්ධිස්ථානයක් කියලා අපි හඳුන්වන්නේ ඔය කියන ගොඩාක් කරුණු නිසා. විශේෂයෙන්ම ඩොනමෝරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව හොඳ පුහුණුවක් ලැබුණා. ඒ වගේම ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනයට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ලැබුණා. ඒ වගේ ගොඩාක් යහපත් ලක්ෂණ නිසා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුවිශේෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සලකනවා. ඉතින් දරුවනේ, මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන්නට පෙර අපි කතා කරන්න ඕනේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ දරුවනේ, බොහොම අපිට හිතකර විදිහට බලපාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ සුවිශේෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. සුවිශේෂී ආණ්ඩුක්‍රමයක් ලංකාවට පිරිනමන්ට බලපාපු හේතු. ලංකාවට පිරිනමන්ට බලපාපු හේතු. ඩොනමෝර ආණ්ඩුක්‍රමය වගේ හොඳ ආණ්ඩුක්‍රමයක් ලංකාවට පිරිනමන්ට බලපාපු හේතු මොනවද කියලා සාකච්ඡා කරන්නට ඕනේ දරුවනි. ඉතින් අපි බලමු එහෙනම් මොන වගේ පසුබිම් සාධකද තුඩු දුන්නේ ඩොනමෝර වගේ හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට නිර්දේශ කරන්නට. පළවෙනි එක තමයි දරුවනේ, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති දුර්වලතා. අපි දන්නවා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර ලංකාවේ ක්‍රියාත්මක වුණේ මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 1924 දී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔය මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දරුවනේ ගොඩාක් දුර්වලතා තිබ්බා. ආන් ඒ දුර්වලතා මගහරවා ගැනීම සඳහා තමයි ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමන්නේ. මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැවති දුර්වලතා මගහරවා ගැනීම සඳහා තමයි ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමන්නේ. අපි බලමු දරුවනේ, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රමේ මොන වගේ දුර්වලතාද තිබ්බේ කියලා. එකක් තමයි මැනින් ආණ්ඩුක්‍රමයේ යටතේ ඡන්ද බලයේ තිබ්බේ දරුවනේ ජනගහනයෙන් 4%කට වගේ සුළු පිරිසකට. මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඡන්ද බලය තිබ්බේ ජනගහනයෙන් 4%ක් වගේ ඉතා සුළු පිරිසකට. ඒ තමයි උගත් ධනවත් සුළු පිරිසකට විතරයි ඡන්ද බලය තිබ්බේ ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. බහුතරයක් වූ ගොවි කම්කරු ජනතාවට ඡන්ද බලය තිබුණේ නැහැ. ඉතින් බලන්නකෝ, සුළුතරයක් වූ උගතුන්ටයි ධනවතුන්ටයි විතරයි ඡන්ද බලය තිබ්බේ. බහුතරයක් වූ ගොවිකම්කරු සාමාන්‍ය ජනතාවට ඡන්ද බලය තිබ්බේ නැහැ. මේක ලොකු දුර්වලතාවයක් මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රමයේ පැවති. ඊළඟට දරුවනේ, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රමයේ යටතේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. ව්‍යවස්ථාදායකයයි විධායකයයි වෙන වෙනමම තිබ්බේ ස්වාධීනව. ඒ අතර මනා සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. නමුත් අපි දන්නවා කාර්යක්ෂම පාලනයක් උදෙසා දරුවනේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර මනා සම්බන්ධතාවයක් තිබ්බොත් තමයි කාර්යක්ෂම පාලන ක්‍රමයක් ගොඩනැගෙන්නේ. නමුත් 1924 මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රමය යටතේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර මනා සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. දුරස්ත සම්බන්ධතාවයක් තිබ්බේ. ඒක ලොකු දුර්වලතාවයක්. ඊළඟට දරුවනේ, ආණ්ඩුකාරවරයා සතුව අසීමිත බලතල ප්‍රමාණයක් තිබුණා මොන ආණ්ඩුක්‍රමයේ යටතේද? මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රමයේ යටතේ. ආණ්ඩුකාරවරයා සතුව අසීමිත බලතල ප්‍රමාණයක් පැවතීම තවත් එක දුර්වලතාවයක්. මෙන්න මේ විදිහට මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති දුර්වලතා, මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති දුර්වලතා හේතු වෙනවා දරුවනේ ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමන්ට. එහෙමනම් දැන් පැහැදිලියි ඔබට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමන්ට බලපාපු ප්‍රධානතම හේතුවක් තමයි දරුවනේ මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රමයේ පැවති දුර්වලතා. ඒ දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා මගහරවන්න අවශ්‍ය පියවර ගැනීම සඳහා තමයි ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ. ඉතින් දරුවනේ අපි දැන් උසස් පෙළ නේද? අපි සාමාන්‍ය පෙළ ලියනවා වගේ නෙවෙයි, ඊට වඩා අපි දැන් ඇඩ්වාන්ස්. ඒ නිසා දරුවනේ එක කරුණක් අපි විචාරාත්මකව ඉදිරිපත් කරන්න ඕනේ. ඒකයි උසස් පෙළ තියෙන විශේෂත්වය. ඒ නිසා එතකොට මැනින් ආණ්ඩුක්‍රමයේ තියෙන දුර්වලතා මොනවාද කියන එක පිළිබඳව අපි හොඳ අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඔන්න එහෙනම් මම දැන් මැනින් ආණ්ඩුක්‍රමයේ තියෙන දුර්වලතා හේතු වෙනවා ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමන්න. ඊළඟ තමයි දරුවනේ මේ ඩොනමෝර ආණ්ඩුක්‍රමය වගේ හොඳ ආණ්ඩුක්‍රමයක් ලංකාවට පිරිනමන්න බලපාපු තවත් හේතුවක් තමයි දරුවනේ ලංකාවේ ජාතික සංගමය, වාමාංශික ව්‍යාපාරය ඇතුළු ස්වදේශීය දේශපාලන සංවිධාන විසින් ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාර. ජාතික සංගමය පෙරටු කොටගත් වාමාංශික ව්‍යාපාරය වගේ සංවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා ඉල්ලීම් කරන්න පටන් ගත්තා. විශේෂයෙන් මේ වෙනකොට ලංකාව තුළ දරුවනේ ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් බිහි වෙලා හිටියා. ඒ ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න වුණා. ඉල්ලා සිටිමින් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා, ඉල්ලීම් කරන්න පටන් ගත්තා. ඉතින් මේ ජාතික සංගමය ඇතුළු විවිධ සංවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ස්වදේශික මන්ත්‍රීවරුන්ට වැඩි බලතල සහිත ආණ්ඩුක්‍රමයක් ඒගොල්ලෝ ඉල්ලුවේ. ස්වදේශික මන්ත්‍රීවරුන්ට වැඩි බලතල සහිත ආණ්ඩුක්‍රමයක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න පටන් ගත්තා. ඉතින් දරුවනේ මේ වෙනකොට ඔබ දන්නවද ඉන්දියානු ජාතික සංගමේ නායකයෝ, ඉන්දියානු ජාතික සංගමේ නායකයෝ කවුද? මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, අම්බෙඩ්කර්, සර්දා පටේල්, බාල් ගංගාධර් වගේ මේ ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ නායකයෝ ඉන්දියාවේ නිදහස් සටන ගෙන යන කාලේ ඒගොල්ලෝ ඉන්දියාවට නව ආණ්ඩුක්‍රමයක් ඉල්ලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඒවා දැඩි ප්‍රචණ්ඩකාරී වුණා, රැඩිකල් වුණා. ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ නායකයෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරමින් ඉන්දියාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන්න කියලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දරුවනේ ඉන්දියාවට හොඳ ආණ්ඩුක්‍රමයක් ලැබෙනවා. මොන්ටේගු චේම්ස්බර්ඩ් ආකෘතිය ආණ්ඩුක්‍රමයක් ඉන්දියාවට ලැබෙනවා. ඉන්දියාවට හොඳ ආණ්ඩුක්‍රමයක් ලැබෙනවා ජාතික ව්‍යාපාරය විසින් ගෙන ගිය නිදහස් සටන් ව්‍යාපාරය නිසා. ඉන්දියාවට නව ආණ්ඩුක්‍රමයක් ඉල්ලා ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ නායකයෝ ගෙන ගිය ඒ ප්‍රචණ්ඩකාරී රැඩිකල් නිදහස් සටන් ව්‍යාපාරයෙන් නිසා ඉන්දියාවට හොඳ ආණ්ඩුක්‍රමයක් පිරිනමනවා බ්‍රිතාන්‍යයන් විසින්. ඉතින් ඒ ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂය ගත්ත අපේ රටේ ස්වදේශීය සංවිධාන ලංකාවටත් ඉන්දියාවට ලබා දුන්නා වගේ වැඩි බලතල සහිත ආණ්ඩුක්‍රමයක් ඉල්ලා බ්‍රිතාන්‍යයන් ඉදිරියේ ඉල්ලීම් කරන්න පටන් ගන්නවා. එහෙමනම් ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරයේ ආභාෂය ගත්ත ස්වදේශීය සංවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලමින් ඉල්ලීම් කරන්න උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ආන් ඒ ඉල්ලීම් උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රධාන වශයෙන් බලපානවා ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමන්න. එහෙනම් දරුවනේ දැන් ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනැමීමට බලපෑ හේතු දෙකක් මම පුළුල් ලෙස සාකච්ඡා කරා. එකක් තමයි මැනින් ඩෙවන්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ දුර්වලතා. අනිත් එක තමයි ජාතික සංගමය ඇතුළු ස්වදේශීය සංවිධාන ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂයත් ලබාගෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීම් හා උද්ඝෝෂණ ව්‍යාපාර ගෙන යාම. ඒ වගේම දරුවනේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමය ලංකාවට පිරිනමන්න බලපාපු තවත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි දරුවනේ බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්තිය. බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් බලපෑවා ඩොනමෝර ආණ්ඩු ක්‍රමය ලංකාවට පිරිනමන්න. ඔබ දන්නවද බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය උනේ දරුවනේ යටත් විජිතවලට එකවරම නිදහස ලබා දෙන එක නෙවෙයි. බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය උනේ යටත් විජිතවලට එකවරම නිදහස ලබා දෙන එක නෙවෙයි. නිදහස ඉල්ලුවාට බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රතිපත්තිය උනේ යටත් විජිතවලට එකවරම නිදහස ලබා දෙන එක නෙවෙයි. ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් දීලා, ඒ කියන්නේ යටත් විජිතවල නියෝජිතයන්ට පාලනය පිළිබඳව පුහුණුවක් දීලා පුහුණුව ලැබුණට පස්සේ නිදහස ලබා දෙන එක තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්තිය. ඇත්තටම දූරදර්ශී ප්‍රතිපත්තියක්. මොකද පාලනය පිළිබඳව පුහුණුවක් නැතුව නිදහස ලබා දුන්නොත් පාලන කටයුතු අස්ථාවර වෙන්න පුළුවන්. ඒ නිසා බ්‍රිතාන්‍ය කල්පනා කරනවා නිදහස ඉල්ලූ පමණින් අපි නිදහස දෙන්න හොඳ නැහැ. යටත් විජිතවල නියෝජිතයන්ට, ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් දීලා තමයි නිදහස දෙන්න ඕන කියන එක තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්තිය උනේ. බ්‍රිතාන්‍ය යටත් විජිත කෙරෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි දරුවනේ පාලනය පිළිබඳව පුහුණුවක් දීලා ඉන්න අනතුරුව නිදහස ප්‍රදානය කරන එක. එතකොට ගැටලුවක් නැහැ. මොකද ස්වදේශීය මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව හොඳ පුහුණුවක් තියෙනවනේ. ඒ නිසා ඔන්න බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා ඉල්ලූ පමණින් අපි නිදහස දෙන්න හොඳ නැහැ. ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් දීලා ඉන්න අනතුරුව නිදහස ප්‍රදානය කරන එක තමයි උචිත. එහෙනම් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ලංකාවට පිරිනමන්ට බලපෑ ප්‍රධාන හේතුවක් තමා ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් ලබා දීම. ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් ලබා දීම තමයි ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට නිර්දේශ කිරීමට බලපෑ තවත් හේතුවක්. ඇත්තටම කියනවා නම් දරුවනි, ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් ලැබුණා. බ්‍රිතාන්‍යයන්ගේ පරමාර්ථය ඩොනමෝර ආණ්ඩු ක්‍රමය තුළින් ඉටු වුණා. ඒගොල්ලන්ට ඕනේ වුණේ ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් දෙන්නනේ. ඇත්තටම ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා ස්වදේශික මන්ත්‍රීවරුන්ට පාලනය පිළිබඳව පුහුණුවක් ලැබුණා. එහෙමනම් දැන් මම ඔබත් එක්ක සාකච්ඡා කරා ඩොනමෝර ආණ්ඩු ක්‍රමය ලංකාවට නිර්දේශ කිරීමට බලපෑ හේතු තුනක් පුළුල්ව හා විස්තරාත්මකව. එකක් තමයි මොකක්ද? පළවෙනි එක තමයි මොකද්ද දරුවනේ? මැනින් ඩෙවන්ෂය ආණ්ඩු ක්‍රමයේ තිබ්බ දුර්වලතා. දෙවැනි එක තමයි මොකක්ද? ජාතික සංගමය ඇතුළු ස්වදේශික සංවිධාන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ගෙන ගිය සටන් ව්‍යාපාර. තුන්වැනි එක තමයි මොකක්ද? බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් බලපානවා ඩොනමෝර වගේ ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ලැබෙන්න. ඊළඟට දරුවනේ, මේ කාලේ එංගලන්තයේ බලය ලබා ගන්නේ ලේබර් පක්ෂය. ලේබර් හා කන්සර්වේටිව් කියලා එංගලන්තයේ පක්ෂ දෙකක් තිබ්බ දරුවනේ. මේ කාලයේදී එංගලන්තයේ බලය ලබා ගන්නේ ලේබර් පක්ෂය. මොන පක්ෂයේද? ලේබර් පක්ෂය. ලේබ පක්ෂය යටත් විජිත කෙරෙහි අනුගමනය කරේ බොහෝම සහනශීලී ප්‍රතිපත්තියක්. ලේබ පක්ෂය යටත් විජිත කෙරෙහි අනුගමනය කරේ දරුවනේ බොහෝම සහනශීලී ප්‍රතිපත්තියක්. ඉතින් කන්සර්වේටිව් පක්ෂය යටත් විජිත කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරා. කන්සර්වේටිව් පක්ෂයට ඕන වුණේ යටත් විජිත තවදුරටත් පවත්වාගෙන යන්න. නමුත් දරුවනේ ලේබ පක්ෂයට ඕන වුණේ යටත් විජිත කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. ඉතින් ලේබ වගේ පක්ෂයක් බ්‍රිතාන්‍ය තුල බලයට පත්වීම ඩොනමෝර් වගේ හොඳ ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ලැබෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවා. ඔබ හිතන්නේ යම් හේකින් කන්සර්වේටිව් වගේ පක්ෂයක් බ්‍රිතාන්‍ය තුල බලය ලබාගෙන තිබ්බනම් අපිට ඩොනමෝර් වගේ ප්‍රගතිශීලී ආණ්ඩු ක්‍රමයක් නොලැබෙන්නට ඉඩ තිබ්බා. නමුත් වාසනාවකට ලේබ වගේ යටත් විජිත කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ පක්ෂයක් බලයට පත්වීම ඩොනමෝර් වගේ හොඳ ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කරන්නට හේතු වුණා. කොහොම නමුත් දරුවනේ, ඔන්න ඔය කියන පසුබිම් කාරණා නිසා ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට ලැබෙනවා. ඉතින් ඒ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට නිර්දේශ කිරීම දේශපාලන පරිවර්තන රැසකට, සමාජ පරිවර්තන රැසකට, ආර්ථික පරිවර්තන රැසකට හේතු වෙනවා. ඒකයි මම කිව්වේ යටත් විජිත පරිවර්තන කෙරෙහි. යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච පරිවර්තන, යටත් විජිත පරිවර්තන වෙනස්කම්. එතකොට යටත් විජිත පරිවර්තන කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාපු ආණ්ඩු ක්‍රමයක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. ඉතින් දරුවනේ, දැන් ඔන්න මම ඔබත් එක්ක ඉතා පුළුල් ආකාරයට සාකච්ඡා කරා ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට නිර්දේශ කිරීමට බලපාපු හේතු සාධක මොනවාද කියන එක පිළිබඳව.